අත්ථා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අභිනන්දති අභිවදති අඤ්ඤෝසාය තිට්ඨති කිංච අභිනන්දති අභිවදති අඤ්ඤෝසාය තිට්ඨති රූපං අභිනන්දති අභිවදති අඤ්ඤෝසාය තිට්ඨති තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අඤ්ඤෝසාය තිට්ඨතෝ උපපජ්ජති නන්දි යා රූපේ නන්දි තදුපදානං උපාදාන පච්චයා බහෝ භවපත් ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි සම්භවං තේව මේ තස්ස කේවලස්ස දුක් ඛන්ධස්ස සමුදයෝ හෝති නාභිනන්දති නාභිවදති නාජෝසාය තිට්ඨති කිංච නාභිනන්දති නාභිවදති නාජෝසාය තිට්ඨති රූපං නාභිනන්දති නාභිවදති නාජෝසාය තිට්ඨති තස්ස රූපං අනභිනන්දතෝ අනභිවදතෝ අනංජෝසාය තිට්ඨතෝ යා රූපේ නන්දිසා නිරුජ්ජති නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි නිරුජ්ජන්ති ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්ධස්ස නිරෝධෝ හෝති ති. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සසර කතරෙන් එතරවනු කැමති ගුණබර කාරුණික පින්වත්නි, මගේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මලාභය අපි කවුරු කවුරුත් ලබන්න ඕන. ධර්මලාභය නැතිව වෙන මොන මොන ලාභ තිබුණත් ඇති පළක් නැහැ කියලා හිතෙනවා ජීවිතයේ යම් අවස්ථාවක. අපි මුළු ජීවිතයම සැපේ සතුට සොම්නසයි අපේක්ෂා කරන්නේ. ඇස සතුටු වෙන, කන සතුටු වෙන, නාසයේ දිව කය මන සතුටු වෙන දේ අපි නිරන්තරවම අපේක්ෂා කරන්නේ. ඒ නිසාම ඇහැ සතුටු කරන අරමුණු හොයනවා. කන සතුටු කරන අරමුණු හොයනවා. දිව සතුටු කරන අරමුණු හොයනවා. කය සතුටු කරන අරමුණු හොයනවා. සිත සතුටු කරන අරමුණු හොයනවා. අපි ජීවත් වෙනවා කියන්නේ මේකටනේ. අපි ජීවත් වෙනවා කියන්නේ මේ ආයතන ටිකට ආහාර හොයන එකට. අපි ඔయిత වඩා වැඩක් කරලා නැහැ. අපි මුළු ජීවිතේම කරලා තියෙන්නේ ආහාර හොයන එක. අපි හැමදාම ඇස සතුටු වෙන දේවල් හෙව්වා. කන නාසය දිව කය සතුටු වෙන දේවල් හෙව්වා. ඒවා හොයාගෙන සතුටු වුණා. ඒ සතුටු වෙච්ච දේවල්ම නැති වෙලා යනකොට අපහු දුකටත් වැටුණා. අකමැති දේ ලැබෙනකොට දුකට වැටුණා. අකමැති දේ නැති වෙනකොට සතුට වුණා. සැපේදී කැමැති දේ ලැබෙනකොට එක පැත්තක සතුට වුණා, නැති වෙනකොට දුක් වුණා. දුක් වූ අරමුණු ලැබෙනකොට දුක් වුණා. දුක් වූ අරමුණු නැති වෙලා යනකොට සතුට වුණා. අපි හොයපු දේවල් තුල, ලැබුණු දේවල් තුල ඔක තමයි ස්වභාවය. දුකයි සැපයි දෙකම තිබිලා අපි කොහොම හරි ඒ ආස්වාදයට හරියට ඇලුම් කළා. එනිසා අපි මුළු ජීවිත කාලෙම ආස්වාදයට බර වෙලා අරමුණු හොයනවා. මොනවද අරමුණු කියන්නේ? ඇහැට රූප අරමුණක්, කනට ශබ්ද අරමුණක්, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස අරමුණු. මේ අරමුණු වල සැප නැතුව නෙමෙයි. සැප නැහැ කියන්නේ. බුදුහාමුදුරු පිළිගන්නවා. චක්කු විඤ්ඤය මේ ඇසෙන් දත යුතු අරමුණු තියෙනවා. ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනීය. ප්‍රිය වූ මధుර වූ කැමති වූ හිත වඩන හිත කැමති හිත ඇලෙන අරමුණු තියෙනවා. ඇත්ත. එනිසානේ අපි අරමුණු හැලෙන්නේ. හැබැයි ඇහැටම ගැටෙන දේ තියෙනවා, කනට ගැටෙන, නාසයට, දිවට, කයට ගැටෙන දේ තියෙනවා. අනිත්‍යා කන්තා අපනාප. අනිෂ්ඨ වූ, අකාන්ත වූ, අමනාප වූ දේ තියෙනවා. ආයතනයන්ට කැමති දේ තියෙනවා, අකමැති දේ තියෙනවා. අපි අකමැති දේ ඉවත් කරමින් කැමති කැමති දේම ලබන්න නිරන්තරවම උත්සාහවත් වෙනවා, අරගලයක යෙදෙනවා. ලෝකේ කවුරුවත්ම පින්වතුනි කැමති දේම විතරක් ලබාගෙන අකමැති දේෙන් වෙන් වෙලා හිටපු කෙනෙක් නැහැ. මොකද කැමති දේම අනිත් කෙලවරේ අකමැති දේ බවට පත් වෙනවා. ගැලවිල්ලක් නැහැ කාටවත්. හොඳයි අපි හිතමු ඇහැට මధుර වූ ප්‍රිය වූ අරමුණු අපි හොයාගත්තා කියලා. ගුඩ ගහගෙන තියෙන අරමුණු. පුළුවන් ද ඔබට මට ඇහැ පරිස්සම් කර ගන්න. කන, නාසය, දිව, කය වෙනස් වෙන්න නොදී පරිස්සම් කරන්න පුළුවන්ද? අපි කැමති වුණත් අකමැති වුණත් ඇහැ දිරනවා, ලෙඩ වෙනවා, නොපෙනී යනවා. කන, නාසය, දිව, කයත් එහෙමයිනේ. වෙනස් වීම වළක්වන්න බෑ. හොඳයි ඇහැ කන නාසය දිව කය දිරාපත් වෙච්ච දවසට, ළෙඩ වෙච්ච දවසට රූප තිබුණාට, ශබ්ද තිබුණාට, ගන්ධ තිබුණාට, රස තිබුණාට, පහස තිබුණාට මොනවද ගන්න පුළුවන් ප්‍රයෝජනේ? ඔබට මට වළක්වන්න බෑනේ මේ ආයතන ටිකේ දිරීම, වෙනස් වීම, විපරිණාමය වළක්වන්න බෑනේ. කවදා හරි දවසක යථා කාලේ ඉන්ද්‍රිය දුබලතාවය, ඉන්ද්‍රිය පරිපාකය සිද්ධ වෙනවාමනේ. හොඳයි එදාට ඇහැ නොපෙනි ගිය දවසට හොයාගත්ත රූපවලින් ප්‍රයෝජනයක් තියෙනවද? කන නැසෙන දවසට මොනතරම් ශබ්ද තිබුණත් වැඩක් වෙයිද? ඉන්ද්‍රිය දුර්වල වෙලා යනකොට අරමුණු තිබුණට වැඩක් වෙන්නේ නැහැ. අපි හැමෝටම යම් දවසක් එනවා මෙන්න මේවා දුබල දුර්වල වෙලා ඇද වැටෙන දවසක්. ලිඩ ඇඳට වැටෙන දවසක් එනවා. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ජීවිතේ පුරා හොයාගත් දේවල් වලින්, හොයපු දේවල් වලින් අද ප්‍රයෝජනයක් ලබන්න බෑ. එදාට වැඩක් නැහැ. එතකොට ඒ තනි වෙච්ච දවසේ ලෙඩ ඇඳට මරණ මංචකයට ගිය දවසේ ඒ අපි සැප කියලා හොයපු දේවල් වලින් සැපයක් ලබන්නත් බැරි නම් අපිට උදා වෙන්නේ මොන වගේ තත්ත්වයක්ද? කොයිදාට සැප? එදාටත් අපි සැප ලබන ක්‍රමයක් හොයාගෙන නොතිබුණොත් හිතාගන්න පුළුවන් නේද අපි මොන වගේ දුකකට, වේදනාවකට, පීඩාවකට ලක්වේවිද කියලා? ඔයත් අත්දකිනවා. කාම අරමුණු වලින්ම ජීවිතේ පෝෂණය කරගෙන හිටපු අය ඇද වැටිච්ච දවසේ, ලෙඩ ඇඳට මරණ මංචකයට වැදිච්ච දවසේ කොච්චරනම් අසරණ වෙලාද? කොච්චරනම් අසහනයෙන් කලකිරීමෙන්ද ජීවිතේ ගෙවන්නේ? දැකලා ඇති. එහෙනම් අපේ ජීවිතේට අරුතක් තියෙන්න ඕන. ජීවිතේ අන්තිම මොහොතේ දුකට බර වුණොත්, ඒ දුකෙන්, වේදනාවෙන්, භයෙන්, පීඩණයෙන් අවසාන මොහොත ගෙවන්න වුණොත් කවදානම් අපායෙන් ගැලවෙන්න වේවිද? සුගතියකට යන්න විදිහක් නැහැ. දෝමනස්ස සහගත මනසකින් අසහනයෙන් කලකිරීමෙන් අන්තිම මොහොත ගෙව්වේ නිවන පසකින් තැබේවා. සුගතියවත් උරුම වෙන්නේ නැහැ. එහෙනම් අපි හොයාගෙන තියෙන ඕන ජීවිතේ පුළුවන් කාලේ මේ ආයතන ටික පරිහරණය කරන්නේ නැතුවත් සැප ලබන ක්‍රමයක්. ඔන්න ඔය ක්‍රමයේ තමයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ලෝකෙට දේශනා කරන්නේ. අපි බුද්ධ ශ්‍රාවකයෝ හැටියට ඒ ක්‍රමය ගැන සැලකිලිමත් වෙලා තියෙන්න ඕන. අපට පුළුවන්කම තියෙන්න ඕන ඇහ කන නාසය දිව කය දුබල දුරුවල අයෝ බලස් වෙච්ච වෙලාවේ සපසේ සුවසේ දිව ගෙවන්න. එහෙම පුළුවන් වුණොත් අපේ මේ ජීවිතේ අර්ථවත්ව අපි ගෙවලා තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. මෙලවත් සතුටෙන්, පරලවත් සතුටෙන්. ඉදනන්දති පිච්චනන්දති හැමදාම සතුටෙන් ගෙවන්න පුළුවන්. දැන් ඔබ ඔබෙන් කල්පනා කරලා අහලා විමසලා බලන්න. නුඹ මේ ආයතන ටික නැතිව රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නැතිව ඒවා අහිමි වෙලා ගිය දවසට කොහොමද සැනසෙල්ල හදාගෙන ඉන්නේ? අහලා හොයලා බලන්න. ඔන්න අපි ධර්මයට, ශාසනයට කොච්චර නැඹුරු වෙලාද කියලා අපේ ධාර්මිකත්වය ගැන අපේ දහම් දැනුම පිළිබඳව ප්‍රමාණේ තම තමන්ටම මැනගන්න පුළුවන්. පින්හතුනි, අපේ ජීවිතයට අරුතක් වටිනාකමක් දෙන්න ඕන. ඒ අරුතක් වටිනාකමක් ජීවිතයට නොදී ගැඹුරු දහමකට, තියුණු දහමකට යන්න බෑ. පිරිහුණු මානසිකත්වයකින් ලෞකිකත්වය ඉක්මවා යන ලෝකෝත්තර සැපයකට ළඟා වෙන්න බෑ. එනිසා ජීවිතයට අරුතක් දෙන්න ඕන, වටිනාකමක් දෙන්න ඕන. බුදුහාමුදුරුවෝ එදා බෝධි රාජ කුමාරයාට දේශනා කළා, අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤතරං යාමං පටිච්ඡග්ගේය පණ්ඩිතෝති. ඔබ පඬිතෙක් නම් ජීවිතේ යුග තුනකට බෙදලා මේ එක යුගයක්වත් ආත්ම භාවයේ සුරක්ෂිත කරන්න ඕන, ජීවිතේට අර්ථයක් සපයන්න ඕන. බාලවිය, බාලවිය බැරි වුණා නම් මැදිවිය, තරුණවිය, තරුණ වියත් බැරි වුණා නම් මහලුවිය. මේ යාම තුනෙන් එක යාමයක්වත් රකින්න ඕන, අර්ථයක් සපයන්න ඕන. කොහොමද අපි අපේ ජීවිතයට අර්ථයක් දෙන්නේ, වටිනාකමක් දෙන්නේ? අපි දන්නවා ලෝකේ සමහර පුද්ගලයෝ ගැන ලෝකයක් වටින මිනිස්සෙක් කියලා, කෝටියක් වටින මිනිස්සෙක් කියලා සමහර ඇත්තන් හඳුන්වනවා. සමහර අයට කියනවා තඹයක් වටින් නැති මිනිහෙක්, තුට්ටුවක් වටින් නැති මිනිහෙක්. එහෙම කතා කරනවා සමහරු ගැන. මේ වටිනාකම නොවටිනාකම ලැබුණේ කොහොමද ජීවිතේට? අපේ කායික හා වාචසික ක්‍රියාකාරකම් මත. කායික හා වාචසික ක්‍රියාකාරකම් ගොඩනැගෙන්නේ සිතේ ස්වභාවය අනුව. සිතේ ස්වභාවය වෙනස් වෙන්නේ සිතට එකතු වෙන දේ අනුව. උදාහරණයක් ගත්තොත් ප්‍රසන්න ජල බඳුනක් ස්වභාවයෙන් හරිම ප්‍රසන්නයි. මේ ප්‍රසන්න ජල බඳුන අපට වටිනා එකක් කරන්නත් පුළුවන්, නොවටිනා දෙයක් කරන්නත් පුළුවන්. වතුරට එකතු කරන දේ අනුව. සීනි ටිකක් පැණි රස දෙයක් එකතු කළොත් වතුර භාජනයේ දැන් රසවත් දෙයක් වෙනවා. දිව්‍යමය ඖෂධයක් එකතු කළොත් ඒක හුඟක් වටිනවා. එතකොට ඒ පැන් භාජනයේට දුහුවිලි ටිකක් එකතු වුණොත් ඒ වතුරු භාජනයේ වටිනාකම අඩු වෙනවා. මල මුත්‍ර ටිකක් එකතු වුණොත් කොච්චර ප්‍රසන්න දෙයක් වෙනවද? ඉවත දමන දෙයක් වෙනවා. ළඟක දාන්න ඈතට විසිකරන එකක් වෙනවා. දැන් බලන්න, ස්වභාවයෙන් ප්‍රසන්න වෙච්ච ජල බඳුන වටිනාකම අඩු උනේ, වැඩි උනේ මොනවා නිසාද? වතුරට එකතු වෙච්ච දේ නිසා. සිතද ස්වභාවයෙන් ප්‍රසන්නයි. ප්‍රසන්න හිත පබස්සර මිදම් භික්ඛවේ චිත්තං. හිත අප්‍රසන්න වෙන්නේ ප්‍රසන්න වෙන්නේ හිත හා යෙදෙන එකතු වෙන දේ අනුව. එතකට කියන කුසල් අකුසල් කියලා. අකුසල ගති ටික හිතට එකතු වෙනකොට ඒකට කියනවා දූෂිත මනසක් කියලා. මනස ආචේ පදුට්ඨේන කියනවා. පදුෂ්ට වූ මනසින් යමක් කරනවා නම් කියනවා නම් ඒකටත් අකුසල් කියනවා. පව් කියනවා. මනසට හොඳ යහපත් දේ එකතු වෙනවා නම් කුසල චෛතසික එකතු වෙනවා නම් ඒ හිත හොඳ හිතක්. ඒ හිත පෙරටුව මනසාචි පසන්නේන භාසතිවා කරෝතිවා. ප්‍රසන්න වූ මනසින් යමක් කියනවා නම් කරනවා නම් ඒකට කියන කුසල් කියලා, යහපත කියලා, පින කියලා. දැන් අපේ ජීවිතය තුළ වටිනාකම තියෙන්නේ මෙන්න මේ යහපත් ක්‍රියාකාරකම් එක්ක. යහපත් ක්‍රියාකාරකම් බාහිරයෙන් අපි දකින්නේ සිතේ ක්‍රියාකාරකමත් එක්ක. සිතේ ක්‍රියාකාරීත්වය සිතෙහි උපදින චෛතසික සිතුවිලි ධර්මයන්ගේ ස්වභාවය අනුව. එනිසා අපට අපේ ජීවිතයට අරුතක් දෙන්න නම්, වටිනාකමක් දෙන්න නම් මෙන්න මේ ධර්මතාවය හඳුනා ගන්න ඕන. ජීවිතේ නොවටිනාකම ගොඩ නැගෙන්නේ මොනවා හිතට එකතු වුණොත්ද? ජීවිතය තුළ වටිනාකමක් ගොඩ නැගෙන්නේ සිත කෙබඳු ස්වභාවයකින් පැවතුනොත්ද? මෙන්න මේ ටික දැනගත්තට පස්සේ අපට පුළුවන් ඒ සඳහා මාවතක් හදාගන්න. දැන් අපි දන්නවා මේ ටික. අපි අකමැති සිත අකුසල වෙනවට, අපි කැමති හිත කුසල සහගත සහගතවම පවත්වන්න. කෝයෙත් අපේ කැමැත්තට ඉඩනේ. අපේ කැමැත්ත ඉක්මවා ගියමින් සිත අකුසල වෙනවා. බාහිර ක්‍රියාකාරකම් ද අකුසල වෙනවා. එහෙනම් දැන් අපට පැහැදිලි මෙන්න මේ වෙනස කරන්න ඕන කොහොමද, කොතනින්ද පටන් ගන්න ඕන. ඒ පිළිබඳව දැනුමක් නුවණ පළමු කොට අපට තිබෙන්න ඕන. හිතට අකුසල චෛතසික එකතු වෙන්නේ නැතුව කුසල චෛතසික පමණක්ම සිතට එකතු කරගෙන හිත කුසල සහගත කරගෙන පවත්වන්නේ කොහොමද කියලා හොයන්න. මෙන්න මේ ප්‍රාථමික දැනුම අපි හැමෝටම තියෙන්න ඕන. ඒ ප්‍රාථමික දැනුම අපට නැති වුණොත් අපි ඊට හාට දෙයකට යන්න ඉඩ ලැබෙන්නේ. එනිසා ප්‍රසන්න හිතක් හදාගෙන ප්‍රසන්න හිතක් හදාගෙනයි මේ සංසාර දුකෙන් මිදෙන මාවතට පිවිසෙන්න ඕන. ඒ මාවත හොයන්න ඕන. ධර්මය ශ්‍රවණය කරන්ට උනත් විසිරුණු හිතකින් බෑනේ. විසිරිච්ච හිතකින් බෑ. මතක හිටින්නේ. අපේ පින්වතුන් ගාක් දෙනෙක් කියනවා කොච්චර බණ ඇහුවත් මතක හිටින්නේ නැහැනේ කියලා. මතක හිටින්නේ නැති හිත අකුසලයක් එක්ක එකතු වෙච්ච නිසා. අපි හිතලා බැලුවොත් පුංචි කාලේ අපි පාසලේදී පන්තියේදී හොඳ සිහියෙන් නුවණින් තැම්පත් මනසින් ගුරුවරයාට සවන් දීලා ඉගෙනගත්ත කවි සින්දු ශ්ලෝක ගාථා අදත් හොඳට මතකයි. දක්ෂතම ගුරුවරයාට වුණත් හොඳින් සවන් නොදුන්න වටපිට බල බලා විවිධ අරමුණු සොයමින් හිටි දවසේ ඉගෙන ගත්ත දේ අද තියා එදාටවත් මතකයේ තිබුණේ නැහැ. ධර්මය අහන කොටත් එබඳු විසුරුණු මනසකින් වික්ෂිප්ත මනසකින් යමක් අහලා ධාරණය කරගන්න බැහැ. ඒ නිසා බණ අහන්නත් හිත හදාගෙන තියෙන්න ඕන. ලෝකෙට අනුකම්පාවෙන් බුදු පදවියට පත් වෙන බුදුරජාණන් වහන්සේලත් හැම උදෑසනකම මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකයේ දිහා බලනවානේ. කාට දඳ පිහිට වෙන්නේ, කාවද ගලවගන්නේ කියලා. ඔක්කොම සසර දුකින් මුදවන්න බුදු වෙන උන්වහන්සේලාටත් සිද්ධ වෙනවා තෝරන්න. ඕනකම තිබුණට ගලවන්න තම තමන් තුල සුදුසුකම් නැහැ. තම තමන් තුල සුදුසුකම් නැත්නම් මූලික සුදුසුකම් සපයා නැත්නම් බුදු කෙනෙකුටත් පිහිට වෙන්න බෑ. එනිසයි බුදුවරු සොය සොයා යන්නේ. අන්න ඒ සුදුසුකම තමයි අපි හදාගන්න උත්සුක වෙන්න ඕන. අහන ධර්මයේ හොඳින් ධාරණය වෙන්න, ඒ ධාරණය කරගත්ත ධර්මයේ නැවත නැවත ආවර්ජනය කරමින් අර්ථ විමසන්න, ඒක ධාරණය කරගන්න පුළුවන් ප්‍රසන්න බවක් හිතේ තියෙන්න ඕන. ඒ වැඩපිළිවෙලට අපි අදක්ෂ වුණොත් අදත් අපි බුදු කරුණා ඇසට ලක් වෙන්න සුදුස්සෝ නොවෙනවා. බුදු කරුණා ඇසට ලක් වෙන සුදුස්සෝ වෙන්න නම් ඒ ධර්මයේ අහන්න ධාරණය කරගන්න සුදුස්සන් වෙන්න නම් අර මූලික සුදුසුකම සිත හදා ගන්න හැටි නිවා ගන්න හැටි ඉගෙනගෙන තියෙන්න ඕන. තවත් සමහර වෙලාවට ලෝක කෙනෙක් මේ හිත හදන එකම හිත වඩන එකම එකම පරමාර්ථය කොටගෙන කටයුතු කරනවා. බුදුදහමේ අපේක්ෂාව සිත වැඩීම විතරක්ම නොවේ. චිත්තං පඤ්ඤංච භාවයං. සිතත් ප්‍රඥාවත් දෙකම වඩන්න ඕන. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. සිතත් ප්‍රඥාවත් දෙකම වැඩෙන්න ඕන. සිත වඩන්න ඉගෙනගත් කෙනෙකුට තමයි ප්‍රඥාව වඩන පිළිවෙල උරුමයෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. සිත හදාගත්තේ නැති කෙනෙකුට ප්‍රඥාව වඩනවා කියන කාරණාව එච්චර දුරට ප්‍රායෝගික නැහැ. එනිසා අපි හැමෝටම හිත හදන වැඩපිළිවෙල සොයන්ට ඕන, විමසන්ට ඕන. ඒ සඳහා සුදුසු වත්පිළිවෙත් මූලිකව හඳුනාගෙන යම් අනුගමනය කිරීමක් කරන්නට ඕන. අන්න ඒ වැඩපිළිවෙල මේ ශාසනය තුල භාවනා කියලා දක්වනවා. දාන, සීල, භාවනා. එතකොට තවත් තැනක මේ භාවනා කියන වචනය යෙදෙනවා. අත්ති භික්ඛවේ ආසවා භාවනා පහතබ්බ. භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව දක්වනවා. එතනදී භාවනාව කියලා දක්වලා තියෙන්නේ ලෞතුරු ප්‍රතිපදාවේදී බුද්ධංග ධර්මයන්ගේ වැඩීම. බුද්ධංග ධර්මයන්ගේ වැඩීමයි භාවනා කියන විෂයෙන් හඳුන්වලා තියෙන්නේ. එතකොට දැන් භාවනා කියන අරුත දෙතැනක යෙදිලා තියෙනවා. ලෞකික ප්‍රතිපදාවෙදිත් තියෙනවා, ලෝකෝත්තර ප්‍රතිපදාවෙදිත් තියෙනවා. ලෞකික ප්‍රතිපදාවෙදී අපේක්ෂාව ඉතාමත්ම සරල මට්ටමක ඉඳලා ගැඹුරු ධ්‍යාන සමාපatti දක්වාම වඩන පිළිවෙල. මේ ශාසනය තුල ධ්‍යාන සමාපatti ලැබුවත් ඒක කෙලවර අවසානයේ වෙන්නේ නැහැ. ධ්‍යාන සමාපත්තියම කෙනෙකුට අවසානය කරගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා, බැරි බවකුත් තියෙනවා. ආලාර කාලාම උද්දකාරාම පුත්ත වැනි අය ධ්‍යාන සමාපත්ති ලැබපු අය කිසිඳු ඵලයකට පත් වෙන්න බැරි වුණා. හැබැයි සමාපatti ධ්‍යාන ලැබලා සසරෙන් මිදෙන්න බැරි වුණා. සසරෙන් ගැලවෙන්න බැරි වුණා. මොකක්ද මෙහි වෙනස කියලා බලන්නත් ඕන. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේත් එබඳු ගුරු ඇසුරක ධ්‍යාන සමාපatti වැඩුවා. උන්වහන්සේ අතහැරලා ගියානේ. එතකොට අපට මේ අරුතක් සොයන්න ඕන මෙන්න මේ පිළිබඳව. ඇයි උන්වහන්සේ අතහැරලා ගියේ? මොකද්ද ඒ තුල තිබිච්ච අඩුව? මොකද්ද හේතුව? නිවන් දකින්න බැරි. දැන් උන්වහන්සේට වැඩුණු හිතක් තිබුණා. ඒක පාදක කරගෙන පුළුවන්කම තිබුණා නම් අනිත් පැත්තත් වඩන්න තිබුණානේ. උන්වහන්සේ ඒක අතහැරලා ආවා. උන්වහන්සේ පුංචි ළදරු අවදියේ දඹ සේවනේ වැඩු ඒ භාවනා ක්‍රමය අවසාන මොහොතෙත් මෙනෙහි කළා. හැබැයි අර අෂ්ට සමාපatti දක්වා ගියේ ටික මෙනෙහි කළේ නැහැ. දඹ සෙවණ සිහි කළා. ඊට වැඩි ඉහළට ගියානේ ආලාර කාලා උද්දගාරාම පුත්තර ළඟේ. ඒ පැත්ත සීකලෙත් නෑ. ඊළඟට උන්වහන්සේගේ අවබෝධය පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියලයි කිව්වේ. පෙරහගත්ත දෙයක් නෙවෙයි කියලයි කිව්වේ. එනම් පෙර ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත දේවෙන්පත් බෑ. එහෙනම් හිත හදනවා කියන ක්‍රියාවෙත් අපට සැලකිලිමත් වෙන්න ධර්මතාවයක් තියෙනවා. අපේ අරමුණ අපේක්ෂාව ඉටු වෙන තැනට යන්න නම් ඊට අනුරූපීව වෙන්න ඕන මුල සකස් කරන්නේ. ඊට අනුරූපීව මුල සකස් නොවුනොත් එහාට හරව ගන්න අමාරු වෙනවා. එනිසා ආරම්භය පවා ඉලක්කය දිශාව හඳුනාගෙන වෙන්න ඕන. ආරම්භන ඒ මහා ප්‍රතිපදාවට අනුපූර්ව ප්‍රතිපදාවක් හැටියටයි ඒ වැඩපිළිවෙලත් සකස් වෙන්න ඕන. දැන් අපිට ඒ අනුපූර්ව වැඩපිළිවෙලක් හැටියට හිතත් හදාගෙන ප්‍රඥාවත් වඩාගෙන ගමනෙහි නිමාව දකින්න නම් ඒක අපිට විතරක් සීමා වෙච්ච ආවේනික වෙච්ච මොනවා හරි පෞද්ගලික රටාවක් තුල වෙන්න බෑ. ඒ සකස් වීම සර්වඥයන් වහන්සේලා පෙන්වා වදාළ න්‍යායකින් ක්‍රමයකින් තොරව ඒ කාර්යය ඉටු වෙන්නේ නැහැ. අපි අහන හිතන විමසන හඳුනා ගන්න දේ බුද්ධ දේශනාවට 100%ක්ම එකඟ වෙන්න ඕන, ගැළපෙන්න ඕන. ඒ ගැළපෙන විදිහටයි ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕන. හොඳයි, අපි කොහොමද හිත හදාගන්න වැඩපිළිවෙලට අපි බැසගන්නේ? ඒ වැඩපිළිවෙල අපට කැමති පහසු සරලම තැනකින් ආරම්භ කරන්න පුළුවන්. හැබැයි ඊට කලින් අපි අනුමාන වශයෙන් හරි සිතේ ස්වභාවය දැනගෙන ඉන්න ඕන. කුසල ක්‍රියාවත් අකුසල ක්‍රියාවත්, කුසල කර්මයත් අකුසල කර්මයත් මේ දෙකම පවතින්නේ බාහිර ක්‍රියාකාරකම් මත නෙවෙයි. ඒ බාහිර ක්‍රියාව මත සිදුවෙන මානසික ක්‍රියාව මත. එනිසා මානසික ක්‍රියාව හොඳින් යහපත් වෙන්න ඕන, පැහැපත් වෙන්න ඕන අපි කරන වැඩපිළිවෙලත් එක්ක. අපි ලෝකේ හිත හදාගන්න බුදු ගුණ, මෛත්‍රී, අසුභ, මරණ සති, දේවානුස්සති, චාගානුස්සති ආදී විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඒ අනුගමනය කරන ක්‍රමයක් අගමුල හඳුනගෙන සිදු නොවුනොත් අපි බලාපොරොත්තු වෙන අරුතට යන්න බෑ. අපි මොනවා හරි කරන ක්‍රියාව ආරම්භයේම අපි හඳුනගන්න ඕන සතර ක්‍රියාවක් සතර ඵලයක් උදා කර දෙන විදිහටයි ඒ ක්‍රියාව භාවිතාවකට ගන්නෙ. බුදු ගුණ වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්, අසුභය වෙන්න පුළුවන්, මරණ සතිය වෙන්න පුළුවන්, ආනාපාන සතිය වෙන්න පුළුවන්, දේවානුස්සති චාගානුස්සති වෙන්න පුළුවන්, කසින නිමිත්තක් වෙන්න පුළුවන්, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ආදී අපමඤ්ඤාවක් වෙන්න පුළුවන්. මේ කොයි දේ වුණත් ඒ තුල පසුබිම හඳුනගෙන තියෙන්න ඕන. ඒ ක්‍රියාව තුල නූපන් අකුසලයේ ක්ලේශයේ කර්මයේ නූපදින බවට, උපන් අකුසලයේ ක්ලේශය දුරු වෙන බවට, නූපන් කුසලය උපදින බවට, උපන් කුසලය වැඩෙන බවටත් සාක්ෂි තියෙන්න ඕන. ඒක තම තමන් විසින් දැන හඳුනාගෙන කළ යුත්තක් වෙනවා. අපේ ගමන ඉක්මනින් නිමා කරගන්න නම් මෙන්න මේ දැනුම ඇතුවයි ඒ ආරම්භක වැඩපිළිවෙලක් සිද්ධ කරන්න ඕන. අපි අපේ සිතේ ස්වභාවය හඳුනගෙන තියෙනවා. නිරන්තරවම හිත අකුසල සහගතවයි පවතින්නේ කියලා. දැන් අකුසලයෙන් මිදෙන්න හිත මුදව ගන්න ඕන. අකුසලයෙන් හිත මුදව ගන්න අපි කමඨහනකට හිත තබනවා. දැන් අපි හිතනවා කමඨහන මෙනෙහි කරන එක තමයි මෙතනදි කරන්න තියෙන එකම ක්‍රියාව කියලා. එනිසා බොහෝමත්ම අමාරුවෙන් කමඨහනම බුදුගුණ වෙන්න පුළුවන්, ආනාපාන සති වෙන්න පුළුවන්. එහිම සිත එක්තැන් කරන්න මහන්සි ගන්නවා. අකුසලයට යන්නම නොදී අරමුණෙහිම තබා ගන්නට බලනවා. ඉතින් ඕක ලෝකෙ කාටවත් කරන්න බෑ. මේ ප්‍රාථමික අවස්ථාවක බොහෝම ඉහළට ගිය කෙනෙක්, නැගුණු කෙනෙක් පිළිවෙලෙන් ඒ ටික කරගෙන යයි. ඊට මෙහා කෙනෙකුට එහෙම කරන්න බෑ. එනිසා බුදුහාමුදුරුවෝ සම්මාදිට්ඨිය කිව්වේ කුසලයක් කුසල මූලයක් දන්න ටිකට නෙවෙයි. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. කුසලංච පජානාති කුසල මූලංච පජානාති. එත්තාවතාපිකෝ වරිය ශාවකෝ සම්මාදිට්ඨිය හොති. සම්මාදිට්ඨිය කිව්වේ අකුසලයක් අකුසලයට හේතුවක් කුසලයක් කුසලයට හේතුවක් දෙකම දන්න බව මතයි. ඒ දෙපැත්තම එකතු කරලයි සම්මාදිට්ඨිය කියන්නේ. එනිසා අපි තබපු කමඨහනෙන් හිත ඉවත් වෙන්න පුළුවන්. හිත ඉවත් නොවෙනවා නම් තමයි පුදුමේ. හිත ඉවත් වෙන එක පුදුමයක් නෙමෙයි. හිත ඉවත් වෙන්නේ නැත්නම් අපට චිත්ත භාවනාවක් කරන්න ඕනේ නැනේ. චිත්ත භාවනාවක් අපට කරන්න ඕන වෙලා තියෙන හිත විසිරෙන නිසා, නානාවිධ අරමුණු හොයාගෙන යන නිසා. නානාවිධ අරමුණු සොයාගෙන යන එක හිතේ ස්වභාවය. අන්න එතකොට යන එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. ගියේ කොතනටද කියලා නොදන්න කමයි වැරද්ද තියෙන්නේ. අපි කමඨහනකට හිත තබනවා කියන්නේ හිත වඩන්න ස්වභාවයෙන් අකුසල් හිත කුසල් කළා. නූපන් කුසලයේ ඉපදෙව්වා. දැන් උපන් කුසලයයි වඩන්නේ. දැන් හිත පිහිටන්න බෑ. ඉවත්තල යනවා කුසලයට. කුසල අරමුණෙන් පිරිනව. දැන් ඔන්න බලන්න භාවනාව කියන එක. දැන් ලෝකෙ හුඟක් දෙනෙක් හඳුන්වන්නේ භාවනාව කියලා අකුසලයෙන් වෙන් වෙලාම කුසලේම පිහිටන බව. දැන් මෙතනදී අකුසලයට ගියා. නූපන් අකුසලය, නූපන් ආශ්‍රවය උපන්නා. දැන් හඳුනනවා නම් මෙන්න අකුසලය, මෙන්න අකුසල මූලය කියලා. ඒත් සම්මාදිට්ඨියට අයිති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර කෙනෙක් ඉන්නවා වැරදි කරනවා වරද බව දන්නේ නැහැ. සමහර කෙනෙක් ඉන්නවා වරද කරනවා වරද බව දන්නේ නැහැ. සමහරු ඉන්නවා වරද කරනවා වරද බවක් දන්නවා. වරදි කළත් වරද වරද බව දන්නවා නම් ඔහුට නැගී සිටින්න පුළුවන්. ඔහුට මේ ශාසනයේ ඇගීමක් තියෙනවා. යම් කෙනෙකු වරද කරද්දි වරද වරද හැටියට දන්නේ නැත්නම් ඔහුට ඕන කමක් නැහැ කවදාවත් නැගී සිටින්න. ඒ නිසා මේ ශාසනයේ ඇගීමක් නැහැ. ඒ නිසා වරදට යන එක නෙමෙයි වැරද්ද. වරද වරද හැටියට නොදන්න කම. එනිසා ඔබ හිත හදාගන්න යන ගමනේදී අකුසලයට හිත යන්න පුළුවන්. ඒ ගැන කලබල වෙන්න එපා. ඔබ අකුසලයේ බව දන්නවනම් හැබැයි අකුසලය දැනගත්තට මදි. අකුසල මූලයක් නොදන්නවනම් අකුසලයේ වගේම අකුසල මූලයක් දැනගන්න ඕන. දැන් අපිට අපේ වගාවේ වගාවට සතුරු යමක් ඉවත් කරන්න ඕන නම් අපි ඒ දේ පමණක් නෙවෙයි ඉවත් කළ යුතු දේ විතරක් නෙවෙයි දැනගන්න ඕන. ඉවත් කළ දේ හටගන්නේ කොහොමද කියලා දැනගන්න වෙනවා. යම් රෝගයක් වැළඳුනොත් වගාවට ඒ රෝගය වැළඳුණු වගාව රැකගන්න නම් ඒකට ප්‍රතිකාර කරන්න ඕන. රෝගය සුව කරගන්න ඕන. රෝගය සුව කරන්න නම් රෝගයට හේතුව නිධානය හොයාගන්න ඕන. ඊට පස්සේ පිළියම් කරන්න පුළුවන් වෙන්නේ සාර්ථකව. එනිසා අපි අකුසලයේ වගේම අකුසල මූලයක් කුසලයේ වගේම කුසල මූලයක් හඳුනා ගැනීම සඳහා ප්‍රාථමිකව අපි උත්සාහයක යෙදෙන්න ඕන. අන්න එතකොට අපට අපි නොදැනුවත්වම අපේ ජීවිතයට අරුතක් දෙන්න පුළුවන්. ජීවිතයට අර්ථයක් සපයන්න පුළුවන්. අකුසල ගති හිතෙන් ඉවත් වෙන්න වෙන්න කුසල ගති හිතේ පදිංචි වෙනවා. දැන් මේ පින්වතුන් ජීවිතයේ තථාගත ධර්මයේ ඇසුරු කරගෙන ලෞකිකත්වයේ ඉක්මවා යන ලෝකෝත්තර විශේෂත්වයකට පත් වෙන්න නම් මෙන්න මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. මේ ටික ගැන නැවත නැවත තවදුරටත් සියුම් ලෙස හොයන්න ඕන. දැන් ඔබට අපි මතක් කළා නූපන්න කුසලයේ නූපදවන්නත් ඕන, උපන්න කුසලයේ දුරු කරන්නත් ඕන, නූපන් කුසලයේ උපදවන්නත් ඕන, උපන් කුසලයේ වඩන්නත් ඕන. මේකනේ කාර්යය. මේකට කියන සතර සම්‍යප්පදං වීරිය කියලා. ඔන්න අපිට හොඳ රහසක් හෙළි වෙනවා. අපිට කරන්න තියෙන ක්‍රියාව වීරිය වඩන එක. වීරිය වඩනවා කියලා කියන්නේ කුසලයේ වඩන එක විතරක්ම නෙමෙයි. නූපන් අකුසලයේ නූපදන එකත් වීරයට අයිති. උපන් අකුසලයේ දුරුකරණයකත් වීරයට අයිති.